මීළඟට ජේසි අලුවතව ගොඩ පළුවතල මන්ත්‍රීමා ඔබතුමාට විනාඩි 14 කාලයක්
තියෙනවා. ගරු මුලසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම දීවර හා ජල සම්පත් පනත් කැටුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද රට විශේෂයෙන්ම අද දින විශේෂයෙන්ම අද දින මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී පොඩක් මේ කලබල සද්ද වැඩි.
ධර්මන්තුමා අලවතුල ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න මේ ගරු මන්ත්‍රීමාට බාධා කරන්න එපා. ගරු මන්ත්‍රීතුමා
වෙලාව නාසිරානේ. ඔව්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මන්ත්‍රීමා නිස්සබ්ද වෙන්න ඔබතුමා. ගරු මන්ත්‍රීමාගේ කතාවට බාධා කරන්න එපා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ධීවර පනත සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ ඇතිලා තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක බංකොලොත් භාවයත් එක්ක විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට ප්‍රෝටීන් ආහාරයක් ගන්න තියෙන එක බහුර වශයෙන්ම තියෙන දෙයක් තමයි මාළු. එතන අද මේ මාළු නිෂ්පාදනය කරන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඇමෙතුමා මම හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේ ධීවර කර්මාන්තයේ විශාල විශ්යෙන් බලපාලා තියෙන මේ ඉන්ධන මිල වැඩිවීම තුළ මේ ධීවර කර්මාන්තය ඇත්තටම කරගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. අද ඩොලර් යාත්‍රා, ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ යාත්‍රා, ඒ වගේම කුඩා ප්‍රමාණයේ යාත්‍රා, මේ හැම ගොඩක් දේවල් මේවා ඉන්ධන වලින් තමයි මේ මුහුදු ගමන් යන්නේ. එතකොට සාමාන්‍ය විදිහට 2019 දී මුහුදට ගිය ධීවරෙක්, එහෙම නැත්නම් ඒ යාත්‍රාවකට ඒ වගේ 4-5 ගුණයක් වියදම් කරන්න වෙලා තියෙනවා තමන්ගේ ඉන්ධන මිල දී ගැනීම සඳහා. එතකොට අද මේ රටේ තියෙන මේ තත්ත්වයත් එක්ක මේ ධීවර කර්මාන්තයටත් මේක විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඉතින් මේ ඒ තත්ත්වය තුළ පාරිභෝගිකයට විශේෂයෙන්ම මාළු මිලදී ගන්න අයට දැන් මේ මාළු වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා විශාල වශයෙන්. එතකොට මේක විශාල ප්‍රශ්නයක්. මොකද අද රටේ මේ ඇති වෙලා තියෙන ආර්ථික බංකොලොත්භාවය තුළ රටේ ජනතාවට හොඳ ආහාර වේලක් ගන්න පුළුවන් කමක් ඇති වෙලා නැහැ. ඒක පැහැදිලි. දැන් ගිය සතියේ ඉස්සලා සතිය වෙනකොට කොළඹ, එහෙම නැත්නම් රට තුල ජීවත් වෙන පුජ්‍යලයකට ආහාර සඳහා, කෑම සඳහා 2019 දී ගියේ රුපියල් 6500 අතර ගාණක්. දැන් මේ 2023 වෙනකොට ඒක රුපියල් 16000 ගාණක් අතර වෙලා තියෙනවා. එතකොට 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ මාළු විශේෂයෙන්ම අද දරුවන්ට, පාසල් යන දරුවන් මේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමේදී විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවා. දැන් ප්‍රෝටීන් බහුලව තියෙන දේක් තමයි මාළු. එතකොට මේවා යම් මීට වඩා අඩු මිලකට දෙන ක්‍රමවේදයක්, විශේෂයෙන්ම ධීවරයන්ට තෙල්, එහෙම නැත්නම් ඉන්ධන මිල යම් ක්‍රමයකට ලබා දෙන, සහනාධාර ක්‍රමයකට ලබා දෙන වැඩපිළිවෙලක් ඇති කරොත් මම හිතනවා මේ මාළු වල මිල මීට වඩා හොඳ තැනකට අපිට ගේන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි එක පැත්තකින් ධීවරයට ඒ තියෙන தත්ත්වය, ඒ වගේම පාරිභෝගිකයට තියෙන අසාධාරණ தත්ත්වය. අද මාළු කිලෝ එකක් මිලදී ගන්න, එහෙම නැත්නම් මාළු 500ක් මිලදී ගන්න පුළුවන් අය බහුතරයක් නැහැ. අද තමන්ගේ දෛනික ආදායම ලබන ගොඩක් දෙනෙකුට මේ වයින් ඉවත් වෙලා තියෙන්නේ. මේ ප්‍රෝටීන් ආහාර වලින් ඉවත් වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන අංගයක් තමයි එකක් තමයි මාළු. ඉතින් මේ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ඇමතිතුමත් ඉන්නවා රාජ්‍ය ඇමතිවරයත් ඉන්නවා මේ සඳහා ඔබතුමාලා සාකච්ඡා කරලා රජයක් හැටියට මේවා දිගින් දිගට මෙහෙම ගියොත් එක පැත්තකින් කර්මාන්තය කඩාවැටෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගික ජනතාවට මේවා මිලදී ගන්න බැරි සුභෝගී වූ භාණ්ඩ බවට පත් වෙනවා ඉතින් ඒ නිසා මේවා සඳහා යම් වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා මොකද මේක දිගටම තිබ්බ තත්ත්වයක් නෙමෙයි මේ පහුගිය අවුරුදු 3 ඇතුළත ඇතුණු මේ බංකොලොත් භාවයත් එක්ක ඇතුණු මේ ඉන්ධන මිල ඒ වගේම මේ අපේ මුදලේ යගේ අඩු වීම තුළ ඇතුණු තත්ත්වයක්. ඉතින් ඒ සඳහා යම් පියවරක් ගන්න කියලා අපි ඔබතුමාලට මතක් කරනවා. ඒ වගේම මේ වෙන විට විශේෂයෙන්ම සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 397230ක් වාගේ සංඛ්‍යාලයක් ඉනක් තියෙනවා අපි මේ පාර්ලිමේන්තුවේ ලබාගත් සංඛ්‍යානුව. ඒකෙදී කරදිය ඒ වගේ මිරිදිය වශයෙන්ුත් මේක නිෂ්පාදනය වෙනවා. එතකොට අපි පැහැදිලිවම මේ වෙනකොට අපේ මත්ස්‍යයන් යුරෝපා වෙළඳපොළට ඒ වගේම තවත් රටවල් වලට අපි අපනයනය කරනවා. මේ අපනයනය කිරීම තුළ අපිට පහුගිය වසරවල ලැබිලා තියෙන වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200ට වඩා. එහෙනම් මෙන්න මේ ශේෂය. දැන් අපි සම්පූර්ණ දිවයිනක් හැටියට අපේ රට වටේ මුහුද තියෙනවා. ඉතින් මේක හොඳ අපිට ඩොලර් නැතිව ඉන්න වෙලාවේ මේක ඉතාමත් හොඳ ආදායමක්. අපි දැක එක කාලයක් අපිට යුරෝපයේ මත්ස්‍ය තහනමක් තිබුණා. යම් යම් හේතු මත. නමුත් දැන් ඒවා අපිට ලැබිලා තියෙනවා. පහුගිය කාලවල අපිට ඒවා ලැබිලා තියෙනවා. එහෙනම් මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න. අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරගන්න ඕනි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉල්ලුම තියෙනවා. ඒ ඉල්ලුම අපි ලබා දුන්නොත් මීටත් වඩා ඩොලර් 215ක් නෙමෙයි මිලියන අපිට ඩොලර් මිලියන 500ක් 1000 දක්වා ඉස්සරහට ගෙනියන්න පුළුවන් සම්පතක් අපිට තියෙනවා. ඉතින් ඒක අලුත් ක්‍රමවේදය හැටියට ඒ වගේම දියුණු තාක්ෂණ යොදාගෙන මේවා කොහොමද අපි දියුණු කරලා අපිට තවත් සම්පත් ඩොලර් අපි උපයන්නේ කියන වැඩපිළිවෙලක් දීවර අමාත්‍යංශයේ පෞද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරලා මේවා ඉස්සරහට ගේන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි. මේවා එකතැන තිබ්බා කියලා මම හිතන්නේ අපිට ඒවෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ඇමතිතුමාටත් ඒ වගේම රාජ්‍ය ඇමතිතුමාටත් මතක් කරමින් අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ රටේ වර්තමානයේ ප්‍රශ්න ගණනාවකට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක පැහැදිලිවම කියන්න ඕනි. ඒ නිසා අද මේ වෙනකොට ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විදුලි බිල 4 වතාවක් වැඩි කරලා 400%කින් වැඩි වෙලා ජනතාව ඉතාම අපහසුතාවයකට වැටිලා තියෙනවා. මම හිතන්නේ මේ හැම ශේෂ්ත්‍රෙම මෙයා බලපානවා. මේ දීවර කර්මාන්තයරත් මේ ඉන්ධන වගේම මේ විදුලියත් බලපානවා. මොකද අයිස් හදන්න ඕනේ නොයෙකුත් දේවල් මේ ඔක්කොම විදුලිය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක මේ හැම ශේෂ්ත්‍රයකම මේ මේ මේවා මේ සේවාංශ ඉන්ධන සහ විදුලිය වාගේ මේවා වැඩි වුණාම ඒ හැම ශේෂ්ත්‍රයකම මේක බලපානවා. ඉතින් මම හිතන්නේ දීවර කර්මාන්තයටත් මේක විශාල වශයෙන් බලපාලා තියෙනවා විදුලිය සහ ඉන්ධන වැඩිවීම. ඉතින් ඒ වගේම අද ජනතාවට මේ වෙනකොට අපි දැක්ක මාධ්‍ය තුල 107ක විදුලි කප්පාදුව සිදු වෙලා තියෙනවා ඒකක 107ක. එතකොට ඒවා ගොඩක් දෙනෙකුට ආපහු ඒ කපපු විදුලිය ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? එතකොට තමන් ඕනම කෙනෙක් විදුලිය නැතුව ඉන්න කැමති වෙන්නේ නැහනේ. තමන්ගේ දරුවෝ පාසල් යනවා, එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන තැනක වෙන්න පුළුවන්, කර්මාන්තයක් කරන තැනක වෙන්න පුළුවන් මේ විදුලිය කපලා තියෙන්නේ. එතකොට ඇයි ඒ අය මේ 107ක විදුලිය 7ක කැපුවාම විදුලිය ආපහු නැවත ලබා ගන්න බැරුව ඉන්න ගොඩක් දෙනෙක්? තමන්ට ආදායමක් නැති හින්දා. ඉතින් රජය එක පැත්තයි කල්පනා කරලා තියෙන්නේ. දැන් රජය කල්පනා කරන්නේ නැහැ මේ බදු අය කරන සමහර බදු අය වැඩි කරන, දැන් වැට් එක වැඩි කරනවා. එතකොට ඒ වැඩි කරාම රජය හිතන්නේ නැහැ මේව ගෙවීමේ හැකියාව තියෙනවද කියලා අද සමාජයේ. ඒ ගෙවීමේ හැකියාවක් තියෙනවනම් ඕනම කෙනෙක් කවුරු කරවල ඉන්න කැමති වෙන්නේ නැහැ. කවුරුත් ලෑස්ති ඒවා ගෙවලා ජීවත් වෙන්න හොඳට. නමුත් ඒ හැකියාව නැහැ. එතකොට රජය දැන් අවබෝධ කරගන්න ඕනි අපිට මේව වැඩි කරලා ටැක්ස් වැඩි කරලා මේක තව ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක අවබෝධ කරගන්න ඕනි. මොකද රටේ ජනතාවට ඒවා ගෙවන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනි. හැකියාව තියෙනවා නම් කිසිම කෙනෙක් කරුවල ඉන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හැම එකම වැඩි කරන එක නෙමේ ක්‍රමවේදය කියන එක දැන් හිතන්න වෙලා තියෙනවා. මොකද ආදායමක් තියෙනවා නම් තමයි ටැක්ස් ගාලා එහෙම නැත්නම් විදුලි බිල වැඩි කරලා ඒක අය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා ගන්න බැරි හින්දා දැන් කැපුවට පස්සේ කරුවල ඉන්නවා. ඒක ඉඳ සිද්ධ වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකට මේ රටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක හැම ශේෂ්ත්‍රයටම අදාළයි. ඒ හින්දා විශේෂයෙන්ම මතක් කරන්න ඕනි දීවර කර්මාන්තය ගත්තාම මේ හැම එකක්ම බලපාලා තියෙනවා. ඒ බලපෑම නිසා තමයි එක පැත්තකින් මාළු මිල ඉහළ ගිහිලා තියෙනවා. අනිත් පැත්තෙන් කර්මාන්තය කඩා වැටිගෙන යනවා. ගොඩක් මේ කර්මාන්තය හිටපු අය දැන් එකෙන් ඉවත් වෙගෙන යනවා. මොකද මේක නඩත්තු කරන්න එහෙම නැත්නම් ඉන්ධන ගහලා තමන්ට ලාභයක් ඇතුව මේක කරගෙන යන්න බැරි තැනට මේ කර්මාන්තය පත් වෙලා තියෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද මේ වගේ අංශ ගණනාවක් අද රට තුල අක්තිය වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත කරුවන් ගැටලු ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ අයට ගැටලු විතරක් නෙවෙයි ඒවා පවත්වාගෙන යන්න බැරි තැනට පත් වෙලා රැකියා ලක්ෂ ගාණක් අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් රජයක් හැටියට මේ යන ක්‍රමයට වඩා වෙනත් විදිහට හිතලා වැඩපිළිවෙල සකස් කිරීම අත්‍යවශ්‍යයි. අපි ඒ ගැන විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් රජයටත් මතක් කරනවා. මේක දිගින් දිගටම තව ඉස්සරහට ගියොත් මේ බංගලොත් වෙලා තියෙන රටක මේක ගොඩ යන්න නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ සහය අපිට දෙන්න බැරි වුණොත් මේක තව තවත් කඩා වැටෙනවා. ඇරෙන්න එතනින් ඉහළ දෙයක් වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම බැංකු එක මූල්‍ය ආයතනත් එක්ක කතා කරත් දැන් ඒ අය කරන්නේ ගොඩක් වෙලාවට මේ කඩා වැච්චි ආයතන වලට මේ ණය ඒවට යම් පහසුකමක් දෙනවා වෙනුවට ඒවා තව තවත් හිර කරනවා. දැන් පොලිය ගත්තත් රජය මගින් එක පැත්තකින් ඉල්ලීම් කරලා තියෙනවා මේවා අඩු කරන්න කියලා. නමුත් සමහර බැංකු ඒවා ගණන් ගන්නේ නැහැ. ඒතර ඒ தත්ත්වය තුල මේ සියලු කර්මාන්ත කඩා වැටෙන தත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක අදාළ වෙනවා විශේෂයෙන්ම දීවර කර්මාන්තයටත්. ගොඩක් දෙනකොට තමන් ලීස් කරපු බෝට්ටුවට ගෙවා ගන්න බැරුව ඒවා විශාල ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකකටම රජයක් හැටියට වැඩිවත් වෙලා යම් බඩපිල්ලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියන එක පැහැදිලිව මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අද මේ වෙනකොට අපි දගෙනවා අපේ රටේ අපි කවුරුත් කැමති දෙයක් තමයි ක්‍රිකට්. අපි ජාති ආගම් ભેද මොන වගේන් තොරව මේ ක්‍රිකට් ක්‍රීඩාවට හැම කෙනාම කැමතියි. එතකොට අද බලන්න රටේ தත්ත්වය මේ ක්‍රිකට් වල தත්ත්වය මේ ක්‍රිකට් වලට විශේෂයෙන්ම දේශපාලනේ ඒ වගේම එක පැත්තකින් මේවට නිලධාරී ඒ වගේම වෙනත් කණ්ඩායම් එකතු වෙලා දැන් මේවා විශාල සූදුවක් බවට පත් කරගෙන තියෙනවා. පාර්ලිමේන්තු තුල දිගින් දිගටම අපේ මන්ත්‍රීතුමාලා විශේෂම යෝජනා ගෙනාව විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ක්‍රිකට් සම්බන්ධයෙන් තියෙන විශාල චෝදනා ගණනාවක් තිබුණා පහුගිය කාලේ. ඉතින් එතකොට මේක ඇත්තටම විශේෂයෙන්ම මේ ක්‍රීඩා සමාජ කීපයකටවත් එහෙම නැත්නම් එක කල්ලියකටවත් එකතු වෙලා මේ රටේ සමස්ත ජනතාවක් ආදරය කරන කිසිම ભેදකින් තොරව ආදරය කරන මේ ක්‍රීඩාව මේ විදිහට වෙන
කාලයක් තියෙනවා.
මේ විදිහට විනාශ වෙන්න ඉඩ තියන්න බෑ. මොකද මේක රටේම ජනතාවගේ අයිතියක්. ඒතොර ඒක එක කණ්ඩායමකට එක කල්ලියකට මේ විදිහට විනාශ කරන්න ලබා දීම ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා. විශේෂයෙන් මේ කියන්න ඕනි අද අපේ ක්‍රීඩා කණ්ඩායම දැන් මේ වෙනකොට ඉතාමත් පසුබෑම් ගණනාවකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ ක්‍රිකට් ආයතනය මේ පරිපාලන ඉතාමත් දුර්වල ආකාරයෙන් ඒ තමන්ගේ මුදල් මත විතරක් තමන්ට ලැබෙන ගාණ ගැන විතරක් හිතලා මේ ක්‍රිකට් ආයතනය පරිපාලනය කිරීම. ඒ නිසා අද පේනවා ඇමතිවරයාම කියනවා මේක විශාල දූෂණ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් එතකොට මේවා ගැන රජයක් හැටියට මේවා ගැන හොයා බලලා මේ වැරදි කරන කවුද කියලා. මොකද මේක අපිට ලෝකයේ තියෙන අපි ලංකාව ගැන යම් හොඳ පැත්තක් දකින්න තියෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් තමයි අපිට ඒක ලැබිලා තියෙන්නේ සමස්යක් හැටියට. අපි 96 ලෝකෝසලානේ ගන්න වෙලාවේ අපි දැක්කා අපි එතනින් පස්සේ දිගින් දිගටම ක්‍රිකට් සම්බන්ධ විශාල බලාපොරොත්තුවක් අපේ රටේ ජනතාව තුළ තියෙනවා, තරුණයෝ තුළ තියෙනවා. තරුණයෝ විතර නෙවෙයි වැඩිහිටියෝ පවා. ඉතින් ඒ සියල්ලගේ ඒ සතුට අද ගිලිහිලා තියෙනවා. අද මේ ක්‍රිකට් සම්බන්ධයෙන් තියෙන උනන්දුව ඒක අඩු ගානේ මැච් එකක් බලන්න තියෙන උනන්දුවක් නැති වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම රජයක් හැටියට සමස්ත ජනතාවම සියලු දෙනාම කිසිම ભેදකින් තොරව ඉතාමත් සතුටෙන් නරඹනේ ක්‍රීඩාව. ඒක ඒ අවස්ථාවත් රටේ ජනතාවට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මේකට මැදිහත් වෙලා විශේෂයෙන්ම රජයක් හැටියට මේකේ තියෙන වංචා දූෂණ අයින් කරලා මේකේ දේශපාලනයෙන් තොරව ඉතාමත් ස්වාධීනව මේ ක්‍රීඩකයන් තෝරලා මේක නැවත සකස් කරන තැනට ගෙනාවොත් විතරයි මම හිතන්නේ මේක යම් තැනකට ගන්න පුළුවන් වෙන්නේ. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා කියනවා. මොකද මේ වෙලාව වෙනකොට මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් මතුවලා මේ වෙනකොට ඒවා විනාශ බවට පත් වෙලා දැන් ඉතාමත් නරක තැනට මේ ක්‍රිකට් පරිපාලනේ විසින් ක්‍රීඩාව විනාශ කරලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත්. මේ වෙලාව අපි ඒ ගැන කතා කරන්න ඕනි. අද ලෝක කුසලානේ පවත්වන වෙලාවේ අපි දැක්කා වෙනත් ඒ කියන්නේ අපි අපේ කණ්ඩායම කවදාවත් පරිදීන් නැති කණ්ඩායම් වලට පෙරදිලා ක්‍රිකට් කියන ජය පරාජය දෙකම තියෙන එකක්. නමුත් අසාමාන්‍ය ලෙස අපේ කණ්ඩායම දුර්වල තත්ත්වපත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම වගකී යුත්තා ක්‍රිකට් පරිපාලනය කියන එක අපි පැහැදිලිවම කියනවා. මොකද ඒ එතනින් නිසි ආකාරව කණ්ඩායමේ තෝරන තැන ඉඳලා ඒ අවශ්‍ය තත්ත්වයේ සිදුවේ නැහැ. අද ඒක මුදලට එහෙමත් නැත්නම් වෙනත් දේවල් වලට විශේෂයෙන් අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව අද ඔට්ටු තැබීම කෝටි ප්‍රකෝටි ගණන් වලින් සිදුවන දෙයක්. ඉතින් ඒවා මුල් කරගෙන තමයි මේ පරිපාලනය වැඩියෙන් දුවලා තියෙන්නේ. ඉතින් එතකොට ක්‍රීඩාව සම්බන්ධයෙන්
ඔබතුමාගේ කාලය අවසන්
වෙලා වින. ඔව් පොඩි වෙලා දෙන්න. ඒ නිසා විශේෂයෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් නෙවෙයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒක තමයි මෙතෙන්ද සිදුවලා තියෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරමින් විශේෂයෙන්ම අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. එතන රටේ ජනතාව ජීවත් කරන වැඩපිළිවෙළක් ගැන රජයේ අවධානය යොමු කරන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ස්තුති කරමන්තුමා. මීළඟට පිළිතුරු කතාව විදිහට පියල් නිසාන්ත ඩිසිල්වා ගරු ඇමතුමනි ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
මුලසුන ඔබවන අපේ මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ මේ අපේ ධීවර අමාත්‍යාංශයේ මේ විවාදයට මේ කෙටුම්පත අනුමත කර ගැනීමේ සංවාදයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව විශේෂයෙන්ම මම ඉතාමත්ම සතුටු වෙනවා. ධීවර හා ජලද සම්පත් අපේ කෙටුම්පත සම්බන්ධව විශේෂයෙන්ම විවිධ මන්ත්‍රීවරු විවිධ පක්ෂ නියෝජන කරන අය ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ සියලු දෙනාටම අපේ අමාත්‍යාංශය වෙනුවෙන් මගේ ගරු කැබිනට් අමාත්‍යතුමා වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ ස්තුතිය පුද කරනවා. මට හරි කනගාටු. මොකද සමහර මන්ත්‍රීවරු හිතන්නේ ධීවර අමාත්‍යාංශයේ ඒ මල්ලේ සියඹලා ඇත්තෙම නැහැ කියලා තමයි සමහර වෙලාවට මේ අපේ සහෝදර මන්ත්‍රීතුමාලා මේ උත්තරීතර සභාව තුල කතා කරේ. ඒ නිසා මම විශේෂයෙන්ම ඊළඟට කනගාටු වෙනවා විපක්ෂයේ මේ යහපැත්ත දිහා බැලුවන් පස්සේ අපේ නවරත්න මන්ත්‍රීතුමා විතරයි විපක්ෂයේ නියෝජනය කරන්නේ. ඒ වගේම එතුමා විපක්ෂයේ නියෝජනය කරාට එතුමා අපේ පක්ෂේ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්. මේ ආදරණීය මේ රටේ ධීවර ජනතාව පිළිබඳව කිඹුල් කඳුළු හෙළන උදවිය මේ උත්තරීතර සභාවට ඇවිල්ලා ඒ අහිංසක ජනතාවගේ දුක කතා කරනවට වඩා, එහෙම නැත්නම් මෙය කොහොමද දියුණු කරන්න කියන කතා කරනවට වඩා මට නම් දැනුනේ උඩු බුරුණ ආකාරය. මේක තමයි ඇත්ත කතාව. එහෙම අපට යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරා නම් අපේ අමාත්‍යාංශයට අපේ ගරු කැබිනට් ඇමතිතුමාට මම හිතනවා පිළිතුරු කතාව ක්‍රියාත්මක කරනකොට මේ විදියට විපක්ෂයේ ඉස් වෙන්න බෑ. මොකද පිළිතුරු කතාව තුළ තියෙනවානේ බොහෝ දේවල් ගැබ් වෙලා. මෙහෙම පුටු ටික ඉස් වෙන්න බෑ. බොහොම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා දීවර ජනතාව වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයක් නෙවෙයි කියන එක මුලින්ම අවධානය යොමු කරනවා. ඊළඟ කාරණේ තමයි මේ අය තමන්ගේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් තමයි අද දවසත් පාවිච්චි කරේ. අද දවස පාවිච්චි කරේ උත්තරීතර අපේ සභාව තුළ මගේ ගරු මුළුසුනේ මන්ත්‍රීතුමනේ තමන්ගේ පටු දේශපාලන වෙනුවෙන්. ඒක දැක්කා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කතා කරපු හැටි ඊළඟට TNA පක්ෂය නියෝජනය කරන ඒ මන්ත්‍රීවරු කතා කරපු හැටි සහ සමහර අනිකුත් මන්ත්‍රීවරු කතා කරපු හැටි දැක්කන් පස්සේ පැහැදිලිවම පේනවා අහිංසක ජීවර ජනතාවගේ මලකඳන් උඩින් හරි තමන්ගේ දේශපාලන බලය නිර්මාණය කරගන්නට තමයි මේ අය උත්සාහ ගත්තේ. ඒක නිසා මම මේ අහිංසක ජීවර ජනතාව වෙනුවෙන් කතා කරන්න උඩුපුරන්න ආපු අයට මගේ විරෝධය මම මේ අවස්ථාවේදී පුද කරන. මොකද අපිත් එකට එකතු වෙලා ඒකාබද්ධ වැඩ පිළිවෙලක් එක්ක තමයි මේ ආදරණීය ධීවර ජනතාව ශක්තිමත් කරන්නට හැකියාව තියෙන්නේ. ඒ නිසා අපට ධීවර ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට කල්ලි කණ්ඩායම් පුජ්‍යලීන් පක්ෂ වශයෙන් බෙදිලා මේ කටයුත්ත කරන්න බෑ මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි. ඊළඟ කාරණේ තමයි දැන් ධීවර අමාත්‍යාංශය මේ පනත මේ කෙටුම්පත ඉදිරිපත් කරනකොට මම දැක්ක කාරණයක් තමයි මට අවබෝධ වෙච්ච කාරණයක් තමයි මගේ ගරු කැබිනට් අමාත්‍යතුමා ඩග්ලස් දේවානන්ද මැතිතුමා මේ කෙටුම්පත ඉදිරිපත් කරනකොට පරිවර්තනයේදී සිදුවෙච්ච යම් යම් බොහොම වැරදි සිද්ධි. ඒ කියන්නේ පරිවර්තනය වෙනකොට විපක්ෂයට ගිය වෙනත් අදහසක්. ඒක නිසා ඒ අදහස උඩ ඉඳගෙන තමයි මේ විපක්ෂයේ සමහර උදවිය කතා කරේ. ඒක නිසා මම හිතනවා මේ පිළිබඳව අවධානය මේ ගරු සභාව තුල යොමු කරන්න වෙනවා. අපි හැම මොහොතකදීම උත්සාහ ගත්තේ අමාත්‍යාංශයේ හැටියට මගේ ගරු කැබිනට් ඇමැතිතුමාගේ උත්සාහය සහ උපදෙස් මත මේ ධීවර ජනතාවගේ ඒ සියලු අයිතිවාසිකම් අපි රැකලා දෙනවා වගේම පාරිභෝගිකයවත් ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට අපේ ධීවර අමාත්‍යාංශයට සම්බන්ධ ආයතන ටික ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ කියන්නේ අපි ධීවර ජනතාව ගැන කතා කරන වගේම පාරිභෝගිකය ගැනත් කතා කරන්න ඕනේ. අපේ ආයතන දියුණු කිරීම ගැන පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ නිසා අපි මේ වන විට ඉතාමත්ම ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලකට අපි සම්බන්ධ වුණා මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි මෑත කාලය තුල. එහිදී අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම උත්සාහයක්ම ගන්නකොට අපටත් යම් යම් බාධක සහ කකුල් මාට්ටු එහෙම නැත්නම් ඒ ගමන බාධා කරන්න විවිධ දේවල් අපට ආවා. විපක්ෂයනුත් ආවා. ඒ වගේම අපි පැහැදිලිවම දන්නවා ධීවර ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා හිටියා මේ රටේ ඇතිවෙච්ච ආර්ථික සහ දේශපාලන අර්බුදයත් එක්ක. මේ අර්බුදය ගැන වැඩි කතා නොකර තිබිච්ච තත්ත්ව පිළිබඳව කතා නොකර වෙනත් දිශාවකට මේ මාතෘකාව අරගෙන යන්න ගොඩාක් අවස්ථාවලදී උත්සාහ ගත්තා. ඒක මම දැක්ක මේ සභාව තුල හිටිය නිසා. අපේ ධීවර ජනතාවට අපි මේ වන විට අපේ අමාත්‍යාංශය ඒ ධීවර ජනතාව ශක්තිමත් කරන්න මේ කෙටුම්පත් සකස් කරන එක නෙවෙයි විතරක් නෙවෙයි කරන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ධීවර ජනතාව තාක්ෂණික වශයෙන් ඉතාමත්ම උසස් තැනකට ගේන්න. එහෙම අපි ගේන්න උත්සාහ ගන්නේ අපේ ධීවර ජනතාව නෙලාගෙන එන අස්වැන්න මත්ස අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් පරිභෝජනයට සුසු නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි පසු අස්වැන්න ආරක්ෂා කරගන්නට මේ වන විට ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි අපි ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් දැන් මේ වන විට අපි ආරම්භ කරලා තියෙනවා. මේ වන විට ඒ පරීක්ෂණ මට්ටමින් තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී එය මුළු රට පුරාම ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා. මේ ධීවරයින්ට තියෙන ප්‍රධාන ගැටලුවක් ගැන කවුරුවක්වත් කතා කරන්නේ නැහැ. ඒ ධීවරයින්ගේ තාක්ෂණය හරියට නොමැති වීම නිසා විශාල ප්‍රමාණයක් මේ මත්ස අස්වැන්න තුලින් ඔවුන්ට ප්‍රයෝජනයක් ගන්නට බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි ඉතාමත්ම නවීන තාක්ෂණයේ යුතු සිසිලෙන පද්ධතියක් සහිත යාත්‍රාවක් නිර්මාණය කරන්න ඒ දැනට තියෙන ලංකාවේ තියෙන බහුදින යාත්‍රා 5000කට අධික සංඛ්‍යාවට ඒ සිසිලෙන පද්ධතිය සකස් කරන්නට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් විපක්ෂයේ සමහර උදවිය ධීවර සංස්ථාව ගැන කතා කරා. ධීවර සංස්ථාව ගැන කතා කරන්න මං හිතන්නේ විපක්ෂයේ සමහර අයට කොහෙත්ම අයිතියක් නැහැ. මේ විපක්ෂය නියෝජනය කරන්නේ මේ රටේ ධීවර සංස්ථාවට තිබිච්ච නැව් ගිලපු කණ්ඩායමේ අය. ධීවර සංස්ථාව විනාශ කරපු අය. දූෂණය වංචාව මේ සියල්ලත් එක්ක ධීවර සංස්ථාවේ සේවකින්ට වැටුප් ගෙවා ගන්න බැරුණා. ධීවර සංස්ථාවේ 2016 ඉඳලා 22 දක්වා මිලියන 650ක් EPF ගෙවලා නැහැ මුලසුනේ මන්ත්‍රීතුමනි. 2016 ඉඳලා 2022 දක්වා. දැන් මේ ආයතනය ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි මම බාරගත්තට පස්සේ දැන් අපි ඒ දේවල් ඒ සේවකීන්ට ලබා දෙන්නට අවශ්‍ය කරන සීලු කටයුතු සිදු කරලා මේ වන විට ඒ සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. ඊළඟට මාළු මිලදීගත් ව්‍යාපාරිකින්ට විතරක් මිලියන 750ක් ගෙවන්න තිබුණා. මාළු මිලදී ගන්න ධීවර සංස්ථාව හැබැයි ව්‍යාපාරිකින්ට මුදල් දීලා නැහැ. ඒ මුදල මිලියන 750ක්. ඒ මිලියන 750 අපි බොහොම සාර්ථකව දැන් ගෙවන්න ආරම්භ කරා ඒ ධීවර ව්‍යාපාරිකින්ට. සේවකින්ගේ වැටුප් ගෙවා ගන්න බැරුව හිටියා. දැන් අපි වැටුප් ගෙවන තත්වයට පත් වෙලා ඒ සේවකින්ගේ ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ තිබිච්ච ධීවර සංස්ථාවේ වෙළඳ සැල් ගත්තොත් ඒ වෙළඳ සැල් පාඩු ලැබපු වෙළඳ සැල් 90% අපි ලාභ ලබන වෙළඳ සැල් බවට මේ වන විට පත් කරලා තියෙන මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අපි අලුතෙන් සීතාගාර ඇති කරලා මේ ජනතාවට ගුණාත්මක මේ පාරිභෝගික ජනතාවට ගුණාත්මක මාළු කෑල්ලක් රහට කන්නට අවස්ථාව උදා කරගෙන යනවා මේ දිනවල. මේ සියලු දේවල් ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ වර්තමානයේ තුල අපට. වර්තමානයේ තුල. එහෙනම් ධීවර සංස්ථාවේ 2000 මම කියන වර්ෂවල ගත්තොත් මේ ධීවර සංස්ථාවේ තිබිච්ච සම්පත් ටික විනාශ කරපු කණ්ඩායම තමයි විපක්ෂයේ ඉන්නේ. ඒ විපක්ෂයේ ඉන්න අයම තමයි නැව් ගිල්ලේ මුලසුනේ මන්ත්‍රීතුමනි. ඒ සම්පත් ටික විනාශ කරේ ඒ අය. දැන් හරියට තොත්ත බබාලා වගේ අපිට ඇඟිල්ල දික් කරනවා. වර්තමාන රජයට ඇඟිල්ල දික් කරනවා ධීවර සංස්ථාවේ මෙන්න මේ සිද්ධි සිද්ධ වෙනවා මෙන්න මේක තමයි තත්ත්වය කියන එක. ඊළඟ මුලසුනේ මන්ත්‍රීතුමනි අපි මේ වන විට අපේ ගරු ඇමතුමා මැදිහත් වෙලා මේ ඉන්ධන පිළිබඳව කතා කරානේ විපක්ෂයේ උදවිය. ඉන්ධන ගැන කතා කරා. අපි පැහැදිලිව දන්නවා මේ ඉන්ධන මිලත් එක්ක ධීවරයා මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ධීවරයා කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ. මේක තමයි ඇත්ත தත්ත්වය. හැබැයි මේ தත්ත්වෙ නිකම්ම උදා වෙච්ච தත්ත්වයක් නෙවෙයි. ඒක අමාත්‍යාංශය ඇති කරපු தත්ත්වයක් නෙවෙයි. මේ රටේ ඇතිවෙච්ච ආර්ථික සහ දේශපාලනික ඒ අර්බුදයත් එක්ක ඇතිවෙච්ච தත්ත්වයක්. හැබැයි මගේ ගරු කැබිනට් ඇමතුමා චීන සමූහ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ එක් දින යාත්‍රා තියෙනවා මුලසුනේ මන්ත්‍රීතුමනි 28,000කට වැඩි සංඛ්‍යාවක්. ඒ 28,000කට වැඩි සංඛ්‍යාවකට භූමිතේ ලීටර් 153 ගානේ නොමිලේ ලබා දෙන්නට ගරු ඇමතුමා සහ අපි සීලු දෙනා කටයුතු කරා. අපේ නිලධාරීන්නේ සීලු දෙනා. ඒකයි මම කිව්වේ ධීවර අමාත්‍යාංශයේ නැමැති මල්ලේ සියමලා තිබිලම නැද්ද කියන එක. මන් තව දුරටත් මේ පිළිබඳව කියන්න. ඊළඟට අපි විශේෂයෙන්ම ධීවර අමාත්‍යාංශයේ හැටියට ඉතාමත්ම සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ආරම්භ කළා තියෙනවා. උතුරු පළාත තුල ධීවර කර්මාන්තයට විශේෂිත වූ ආයෝජන කලාපයක් නිර්මාණය කිරීම, ධීවර කර්මාන්තයට ආයෝජන මෙරට ගෙන්වා ගැනීමට විශාල පිරිසකට රැකියා ලබා දීමට සිදුවන වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, දැනට මන්නාරම් දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන සිදු කිරීමට අවශ්‍ය කරන සියලු කටයුතු අපි යොදලා තියෙනවා. ලංකා ධීවර සංස්ථාවට අයත් මත්ස්‍ය වෙළඳසැල් ජාලය නැවත සක්‍රිය කිරීම, පාසුකම් සහිත නව වෙළඳසැල් සේම පසුගිය කාලයේ අබලන් වී අතහැර දමන ලද වෙළඳසැල්ද නවීකරණය කරමින් ඒ කටයුතු ආරම්භ කිරීම, කොළඹ ප්‍රදේශයේ ඇනුම් ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ නිවසටම සැපයීමේ ක්‍රමවේදය හඳුන්වා දීම, තත්ත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ ෆයිබර් නිෂ්පාදන සීනෝර් ආයතනය විසින් නිෂ්පාදනය කිරීම, විවිධ පර්යේෂණ හත්හදා බැලීම හරහා ධීවරයන්ට වඩාත් උචිත නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම, මේ වන විටත් අපි මේ සීලු කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මිරිදිය කර්මාන්තයේ සම්බන්ධව අපි
ගරු ඇමතුමනි නියෝජ්‍ය කතානායකතුමා මුලසරට පැමිණෙන ඇති. ගරු ඇමතුමා
නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මුහුදු පැලෑටි වගාව, මුහුදු කූඩැල්ලන් අභිජනනය ආදී වූ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම, මෙවැනි විශාල වැඩ කොටසක් වර්තමානය තුළ අපේ ගරු කැබිනට් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපිට ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මට මතකයි දැනට දින කීපයකට උඩදී එක්තරා මාධ්‍යයක් පිටරටින් මාළු ගෙන්වීම සම්බන්ධව බොහොම ලොකු විවේචනයක් අපේ අමාත්‍යාංශයට සිදු කරා ධීවර සංස්ථාවට. මේ ධීවර සංස්ථාව තියෙන්නේ මගේ යටතේ. ඔව්, අපි මාළු කිලෝ 12,500ක් ගෙන්නුවා, තලපත් සහ කොප්පර. මේක ඇත්ත. හැබැයි මේ රටේ මේ අවුරුද්ද ඇතුළේ මේ මාස කීපය ඇතුළත මුළුසුනේ නියෝජ්‍ය කතානායකතුමනි අතරමැදියන් හැටියට ඉන්න ව්‍යාපාරිකයෝ ලක්ෂ 10ක් කිලෝ ලක්ෂ 10ක් මේ රටට ගෙන්නලා තියෙනවා. හැබැයි වෙළඳ සැලකට ගියාන් පස්සේ, මාළු කඩේකට ගියාට පස්සේ ඒ මාළු මිල හැව්වම පාරිභෝගිකයා, ඒ පාරිභෝගිකයාගේ ඇඟේ මාළු ගඟේ එහෙම නැත්තම් මූදේ නටන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි? අතරමැදියගේ තියෙන මේ කූට ව්‍යාපාරික කටයුත්ත නිසා. දැන් ඒතකොට ධීවර සංස්ථාව තියෙන්නේ අතරමැදියගෙන් අරගෙන රෝහල් වලට දාන්නද, පාරිභෝගිකයට අලෙවි කරන්න වැඩි මුදලට? ඒක නිසා අපි මේ කටයුතර අවුරුදු මං හිතන 22කට වැඩි අත තියන්න බැරි වෙච්ච මේ මාපියාව නවත්තන්නට අවශ්‍ය කරන කටයුත්ත අපි ඉටු කරා. දැන් අපිට පාරිභෝගිකයට රුපියල් 500ක 600ක වගේ ඉතිරියක් ඒ එක මාළු කිලෝකින් ඉතුරු කරලා දෙන්න පුළුවන්. ගුණාත්මක මාළු කෑල්ලක් රෝහලේ ඉන්න අපේ රෝගියාට අපිට ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ මාළු කිලෝ 12,500ෙන් මේ රජයට ලක්ෂ 76ක් ලාභ ලබලා දීලා තියෙනවා. ධීවර සංස්ථාව පාඩු ලබපු ධීවර සංස්ථාව ලක්ෂ 26ක් ඒ මාළු කිලෝ 12,500ෙන් ලබලා දීලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳව හරි අවබෝධකින් තොරව කතා කරනවා නම් මං හිතන්නේ ධීවර ජනතාවට ආදරෙත් නැහැ, පාරිභෝගිකයට ආදරෙත් නැහැ, මේ රටේ තියෙන රාජ්‍ය ආයතන වලට සම්පත් වලට ආදරෙත් නැති පිරිසක් තමයි මේ විදියට කටයුතු කරන්නේ. ඊළඟට අපි පැහැදිලිවම කියනවා මාළු අල්ලන එකයි මාළු විකුණන එකයි විතරක් නෙවෙයි ධීවර අමාත්‍යාංශයකට තියෙන්නේ. ධීවර අමාත්‍යාංශයට මේ ධීවර ජනතාවට සැබෑ ලෙස ආදරය කරනවා නම් ඒ ධීවර ජනතාවගේ සුබ සාධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ධීවර ජනතාවගේ අහිංසක දරුවගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි, මේ අපි ආරම්භ කරපු එක සංකල්පයක්. දලරල සවිය ලෝක ධීවර දිනේ 2022 මේ කටයුත්ත ආරම්භ කරේ අපි කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරේ පළවෙනි වැඩසටහන. මං හැම මන්ත්‍රීවරයෙකුටම මේ ව්‍යාපෘතියේ මේ පුංචි පොත්පිංච මම ටේබල් කරා. අපි මෙන්න ලෝක ධීවර දිනය 20-23 යාපනය දින තුනක් තිස්සේ අපි ක්‍රියාත්මක කරන. මොනවද මේ ක්‍රියාත්මක කරන්නේ? මේ එක දවසකට සීමා වෙච්ච වැඩසටහන් නෙවෙයි අපි ගාව තියෙන්නේ. ධීවර ජනතාවට සැබෑ ආදරයක් තියෙනවා නම් ධීවර ජනතාව දින 365ම වෙරළේ, ඒ වගේම වැවේ සහ ධීවර ගම්මාන වල ඉන්න ඕනේ අමාත්‍යාංශයක් හැටියට. අපි එය ඉතාමත්ම ක්‍රමවත්ම විධිමත් වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙනවා. අපි එහිදී විශේෂයෙන්ම මිරිදිය මස්ස කර්මාන්තය පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ධීවර ජනතාවට තියෙන ගැටලු ප්‍රශ්න පිළිබඳව ජංගම සේවයක් පවත්වලා ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීම, බෝට්ටු ලියාපදිංචි කිරීම, ධීවර අමාත්‍යාංශ යටතේ පවතින ආයතන වලින් සැලසෙන සේවා පිළිබඳව දැනුවත් කිරීම, ධීවර විශ්‍රාම වැටුප ගැන කතා කරා. මං හිතන්නේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු මේ පිළිබඳවක් අදන්නේ නැහැ. ඒක අපි ආරම්භ කරේ මේ 2022. ඊළඟට ධීවර රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරා. ඊළඟට ධීවර දරුවන්ට ඉතිරිං කිරීම් ක්‍රමවේදයක් ආරම්භ කරා. මේ විදිහට ධීවර කාන්තාවන් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. වෛද්‍ය සහාය ආරම්භ කරලා තිනවා. මේ 2023 අපි ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙල. ඊළඟට ධීවර රක්ෂණය, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය, ධීවර කැකුල් ළමා ඉතුරුම් ක්‍රමය, ඒ වගේම විශිෂ්ට අධ්‍යාපන ලැබන ධීවර දරුවන්ගේ ප්‍රතිඵල අනුව එයට ශිෂ්‍යත්ව ලබා දීම, ධීවර ප්‍රඥාප්තියක් එළි දැක්වීම මෙවර පළවෙනි වතාවට, ධීවර විශ්‍රාම වැටුප් පිළිබඳ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම, ආහාර හා කුෂ්කාර්මික සංවිධානය සහයෝගය මත සාදන ලද බෝට්ටු ප්‍රදර්ශනය, මේ විදිහට ගත්තාන් පස්සේ විශාල වැඩ කොටසක් මේ අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වෙනවා මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි. ඒක නිසා ඉතාමත්ම කනගාටුයි. මොකද මේ විපක්ෂය කතා කරන සමහර දේවල්, ඒ වගේම තමයි අපි පැහැදිලිව දන්න සමහර මන්ත්‍රීවරු මුළුසුනේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි සැබෑ ලෙසම ධීවරට බොහොම තමන්ගේ හෘද සාක්ෂිට එකඟව ආදරය කරමින් කතා කරා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්ත ධීවරයින්ට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා ජීවත් වෙන්නේ ධීවර ප්‍රදේශයක, වැඩි ධීවර ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක. ඒක නිසා ඒ අයට තියෙන ගැටලු පොඩි නෑ. ඒ අහිංසක ධීවර ජනතාව අද ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා, ඒ අසරණ තත්ත්වයට පත් වෙච්ච ධීවර ජනතාව වෙනුවෙන් තමයි අපි පෙනී සිටින්නේ. ඒක තමයි අපේ යුතුකම. ඒ යුතුකම අපි කරනවා එක පැත්තක තියලා, අපි තමන්ගේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් මෙතන කතා කරනවා නම් සැබෑ ලෙසම ඒ ධීවර ජනතාව වෙනුවෙන් කතා කරලා නැහැ. ඒ වගේම බලන්නකෝ, විපක්ෂයේ එක මන්ත්‍රීවරයෙක් ඉන්නවද මුලසුනේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමනි? ඒ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොටත් ඉන්න ඕනේ. එහෙම කවුරුවක්වත් නැහැ. ඉන්නේ අපේ පොහොට්ටුව නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ආපු අපේ සහෝදර මන්ත්‍රීවරු දෙපළ. හැබැයි මෙතන ඉඳගෙන උඩුබිරුවා ධීවර කර්මාන්තයට මහා දැවැන්ත විනාශයක් වෙලා කියලා. ඔව්, අපේ රටේ රට වටකර මහමූද රට වටකර තිබුණාට මත්සාස්වැන්න නැත්තම් මොකද කරන්නේ? මත්සාස්වැන්න මේ රටේ මේ අපේ මූදේ තියෙනවා නම් මොකටද මේ මූදු සීමාවල් ඉක්මවා ගිහිල්ලා මාළු නෙලන්න පටන් ගන්නෙ? ඒක නිසා මේවා අපි හරියට අවබෝධ කරගෙන මුළුසුනේ මන්ත්‍රීතුමනි, අපේ නියෝජ්‍ය කතානායකතුමනි අපි කතා කරන්න. ඒක නිසා අපි විශේෂයෙන්ම ගරු කැබිනට් අමාත්‍යතුමා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක්, එතුමා වරායෙන් වරායට ගිහිල්ලා ස්ථානගතව බලලා මේ තියෙන ධීවරංගේ තියෙන ගැටලු ටික විසඳන්න හදන නායකයෙක්. එතුමාට අභියෝග නැතුව නෙවෙයි. එතුමාට ප්‍රශ්න නැතුව නෙවෙයි. එතුමාගේ දිස්ත්‍රික්කයේ අය එතුමාව මේ ජීවර ජනතාව කුලප්පු කරමින් එතුමා ඔබ ඊළඟ පාර්ලිමේන්තුවට එන එක වළක්වන්න උත්සාහ ගන්නවා. ඒක අපි දැක්කා. ඒක නිසා මේ පටු දේශපාලන වාසියට අහිංසක දීවරයන්ග පාවිච්චි කරනවා. මේක තමයි මම බේරුවල දීවර ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක ඉන්න කෙනෙක්. ඒක නිසා අපි දන්නවා දීවර ජනතාවට තියෙන ගැටලු මොනවද කියලා. මේ ළඟදී අපේ සීමාවල් ඉක්මවා ගිහිල්ලා යාත්‍රා 195ක් තහනම් කරා. ඒ 195ම අපේ ගරු කැබිනට් ඇමතිතුමත් එක්ක සාකච්ඡා කළා. නැවත නිදහස අරන් දුන්නා. ඇයි එක බෝට්ටුවක එහෙම නැත්නම් එක යාත්‍රාවක නියෝජ්‍ය කතානායකතුමනි 6 දෙනෙක් නැත්නම් 7 දෙනෙක් යනවා මේ මස් ආස්වැන්න නෙලා ගන්නට. ඒ අයව තහනම් කරාට පස්සේ ඊළඟට ඒගොල්ලෝගේ ආර්ථික ඒ ගැටළු වලට මුහුණ දෙන්නේ කවුද? ඒක නිසා දීවර ජනතාව වෙනුවෙන් බලන්න තියෙන හැම පැත්තක්ම නියෝජනය කරා. ඒ නිසා අපිට තියෙන තව ලොකු වගකීමක්. ඒ තාක්ෂණයත් එක්ක දීවරයව ඉහළට ඔසවන්නේ කොහොමද කියන එක. ඒකට තමයි මේ කාලේ අපි අමාත්‍යංශයක් හැටියට කැප වෙන්නේ කටයුතු කරන්න. ඒක අපේ ගරු ඇමතිතුමා සහ නිලධාරීන් සියලු දෙනා මේ කැපවීම කරනවා. නැ සමහර කට්ටිය නිලධාරීන්ට බයිනවා. එහෙම නැත්නම් වෙනත් විදියට විවේචනය කරන්න උත්සාහ ගන්නවා. එනිසා ඒ විවේචනයට වඩා අපි විවේචනයට අපි කැමති. හැබැයි විවේචනය කරලා විතරක් හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපේ අමාත්‍යත් එක්ක සම්බන්ධ වෙලා අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරන ක්‍රමවේදයකට මේ මහජන නියෝජිතයෝ සහයෝගය ලබා දෙන්න ඕනේ. මීට එහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ආදරණීය අහිංසක දීවර ජනතාව වෙනුවෙන් 2024 අයවැයේදීවත් විශාල වැඩ කොටසක් කරන්නට අපට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මන් ඉහෙර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් අමතර කාලය ලබා දීමට සභාව එකඟද? කිව්.
එංගයි.
අද දින න්‍යායපත්‍රයේ 20 අංක 2 දෙවැනි වර කියවීම සභාව එකඟද?
එකඟයි.
යැ. කාර්ක සභා අවස්ථාව. දීවර සහ ජල සම්පත් සංශෝධන 50 කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
එකඟයි.
දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
දෙවන වගන්තිය 1 26 27 සහ 28 පේලිවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. එසේ වුවද එවැනි යම් තැනැත්තෙක් විසින් එම වරද සිදු කරන ලද්දේ තමාගේ දැනීමෙන් තොරව බවට සහ එම වරද 2 31 වන පේලියේ සහ 32 වන පේලියේ ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න ලැබුවොත් එම වරද සඳහා එවැනි යම් තැනැත්තෙක් වරදකරු වන බවට.
තුන්වන වගන්තිය දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
එකඟයි.
තුන්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
තුන්වෙනි වගන්තිය 1 19 20 21 වෙනි පේලි ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. එසේ වුවද යම් තැනැත්තෙක් විසින් එම වරද සිදු කරන ලද්දේ තමාගේ දැනීමෙන් තොරව බවට සහ එම වරද සිදුවීම 1 24 25 වෙනි පේලි ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න ලැබුවොත් එම වරද සඳහා එවැනි යම් තැනැත්තෙක් වරදකරුවෙක් වන බවට.
තුන්වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
එකඟයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
හයවන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
හත්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
හත්වෙනි වගන්තිය 25 පේලියේ සිට 35 පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. නීති විරෝධී වාර්තා නොවූ සහ අවිධිමත් වරන් ඇතුළේ JUU දීවර මෙහෙයුම් යන්නේ නීති විරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් අයන්න යම් නීතියක් හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ උල්ලංඝනය කරමින් දේශීයෝ විදේශීය දීවර බෝට්ටු විසින් ශ්‍රී ලංකා ජලතීරය තුළ සිදුකරනු ලබන හා ඉන්දියන් සාගර ටූනා කොමිසන් සභාව හෝ ශ්‍රී ලංකාව පාර්ශ්වයක් වන්නා වූ වෙනත් දීවර කළමනාකරණ සංවිධානයක් විසින් පිළිගනු ලැබ ඇති සංරක්ෂණය සහ කළමනාකරණ පියවරවල් ක්‍රියාත්මක කිරීම සඳහා සාදනු ලබන යම් නියෝග ඇතුළුව යම් නීති හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝග උල්ලංඝනය කරමින් යම් දේශීය දීවර බෝට්ටුවක් විසින් මාමූදේ සිදු කරනු ලබන ඈ වෙනත් රාජ්‍යයක අධිකරණ බලසීමාව යටතේ වූ ජලතීරයක එම රාජ්‍යයේ අවසරයකින් තොරව යම් දේශීය දීවර බෝට්ටුවක් විසින් සිදු කරනු ලබන ඈ අවස්ථාවෝචිත පරිදි 1. ඉන්දියන් සාගර ටූනා කොමිසන් සභාව හෝ වෙනත් යම් කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක් විසින් පිළිගනු ලැබ ඇති හෝ 2. ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින යම් ජාත්‍යන්තර ගිවිසුමකට අදාළ විධිවිධාන හෝ බැඳීම් ක්‍රියාත්මක කරමින් මේ පනත යටතේ සාදන ලද යම් නියෝග උල්ලංඝනය කරමින් ඉන්දියන් සාගර ටූනා කොමිෂන් සභාවේ හෝ ශ්‍රී ලංකාවද පාර්ශ්වයක් වන්නා වූ වෙනත් කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක පාර්ශ්වයක් වන්නා වූ යම් විදේශීය රාජ්‍යයක දජය සහිත යම් දීවර බෝට්ටුවක් විසින් ශ්‍රී ලංකා ජලතීරයේ සිදුකරනු ලබන දීවර මෙහෙයුම් අදහස් වේ. වාර්තා නොවුම් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ඉන්දියන් සාගර ටූනා කොමිසන් සභාවේ හෝ ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙක් වන්නා වූ වෙනත් යම් කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක වාර්තා කිරීමේ පටිපාටි ක්‍රියාත්මක කරමින් හෝ අවස්ථාවෝචිත පරිදි ඉන්දියන් සාගර ටූනා කොමිසන් සභාවේ හෝ වෙනත් එවැනි කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක බල ප්‍රදේශය තුළ හෝ එවැනි ප්‍රදේශයක් තුළ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ජාත්‍යන්තර ගිවිසුමක හෝ බැඳීමක අදාළ විධිවිධාන ක්‍රියාත්මක කරමින් මේ පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදුන් ලැබිය හැකි යම් නියෝග ඇතුළුව මේ පනත යටතේ හෝ ඒ යටතේ සාදුන් ලබන යම් නියෝග යටතේ නියම කරනු ලැබ ඇති වාර්තා කිරීමේ පටිපාටි උල්ලංඝනය කරමින් වාර්තා නොකරන ලද හෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා වැරදි සහගත ලෙස වාර්තා කරන ලද දීවර මෙහෙයුම් අදහස් වේ. අවිධිමත් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් මේ පනත යටතේ සාදන ලද යම් නියෝග මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දියන් සාගර ටූනා කොමිසන් සභාවේ හෝ වෙනත් කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක සංරක්ෂණය සහ කළමනාකරණ පියවරයල් හා අනුකූල නොවන හෝ ඒවා උල්ලංඝනය කරනු ලබන යම් ආකාරයකින් යම් රාජ්‍යයකට අයත් නොවන දීවර බෝට්ටුවක් විසින් හෝ ඉන්දිය සාගර ටූනා කොමිසන් සභාවේ හෝ වෙනත් කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක පාර්ශ්වයක් නොවන්නා වූ යම් රාජ්‍යයක දජය සහිත දීවර බෝට්ටුවක් විසින් ඉන්දියන් සාගර ටූනා කොමිසන් සභාවේ හෝ ශ්‍රී ලංකා පාර්ශ්වයක් වන්නා වූ වෙනත් යම් කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක බලය සහිත ප්‍රදේශයක සිදුකරනු ලබන ආ මේ පනත යටතේ සාදන ලද යම් නියෝග මගින් දක්වා ඇති තාක් දුරට ජාත්‍යන්තර නීති යටතේ සජීවී මුහුදු සම්පත් සංරක්ෂණය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ වගකීම හා අනුකූල නොවන යම් ආකාරයකින් අදාළ වන්නා වූ සංරක්ෂණය හෝ කළමනාකරණ පියවරවල් නොමැති ප්‍රදේශවල හෝ මත්ස්‍ය තොග සම්බන්ධයෙන් සිදු කරනු ලබන දීවර මෙහෙයුම් අදහස් වේ. පළවෙනි පේලියේ 14 වෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
7 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
එකඟයි.
8 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
එකඟයි.
නාමයේ සභාව එකඟද?
එකඟයි.
පාර්ලිමේන්තුව යළියෙක් රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. තුන්වෙනි වර කීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කීව යුතුය යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ සහ අංක දෝෂ නිවැරදි කර ගැනීම සඳහා ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
එකඟයි.
ධීවර හා ජල සම්පත් සංශෝධන පටන් පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාර්ලිමේන්තුව නොවැම්බර් මස 8 දින බදාදා දින පෙරවරු 9 අතිය දක්වා කල් තැබිය යුතුයයි යෝජනා කරමි.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නාංකයක ගරු මහාචාර්ය චරිත හේරත්නතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ ගරු ඇමතිතුමා නම් පේන්නේ නැහැ, මන් දන්නේ නැහැ. මේ ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ප්‍රශ්නය අපේ රටේ ඉතාම වැදගත් ගැටලුවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපේ රටේ ප්ලාස්ටික් සහ පොලිතීන්ස් පාවිච්චිය හා සම්බන්ධ කරුණක් අද මම මේ ප්‍රශ්නය විදිහට යොමු කරන්නේ. මම කතා කරන්නද?
ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කරන්නේ.
ඒ අනුව අපේ රටේ ප්ලාස්ටික් භාවිතය හා සම්බන්ධව නිසි කළමනාකරණ වැඩසටහනක් නොමැතිකම නිසා විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේ ගැටලුව සම්බන්ධව ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ප්ලාස්ටික් භාවිතය පිළිබඳව උනන්දු වුණාට එය කළමනාකරණය කරන්නේ භාවිතයෙන් පසු භාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණය සම්බන්ධව ශක්තිමත් මැදිහත්වීමක් නැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් මේ වගේ පෙට් බෝතලයක් ගත්තොත් මේ ප්ලාස්ටික් බෝතලේ දිරන්ඩ අවුරුදු 200 ඉඳලා 600 දක්වා කාලයක් යනවා. අවුරුදු 200ත් 600ත් වගේ අතර කාලයක් තුල මේක දිරන්නේ. ඒ නිසා මෙය ප්‍රතිචක්‍රීයකරණය කරේ නැත්නම් සමාජයේ විශාල ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසකට අපේ රටේ මෙට්‍රික් ටන් 938.42 ප්ලාස්ටික් වේස්ට් එකතු වෙනවා. මේකෙන් කලෙක්ට් කරන්නේ, එකතු කරන්නේ මෙට්‍රික් ටන්ස් 300.3. ඒ නිසා මේ ප්‍රශ්නය මම අහන්න බලාපොරොත්තු වෙන්නේ ගරු පරිසරය සම්බන්ධ ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය නිසා. රට තුල අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක්ව පවතින පසුභාවිත පෝස්ට් කන්සියුමින් ප්ලාස්ටික් කළමනාකරණය කිරීමට රජයේ විසින් හඳුන්වා දී ඇති නෛතික ප්‍රතිපාදන කවරේද? විශේෂයෙන්ම පසුභාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පෝස්ට් කන්සියුමින් ප්ලාස්ටික් රීසයිකලින් සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග හඳුන්වා දීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? 3. පසුභාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම, එන්ගේජ්මන්ට්, දැනුවත්භාවය, නොලෙජ් සහ සම්බන්ධීකරණයේ කෝඩිනේෂන් සඳහා රජය ගෙන ඇති පියවර කවරේද? එසේම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධ විස්තීර්ණ නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම Extended Producer Responsibility EPR සඳහා රජය හඳුන්වා දී ඇති නීති කවරේද? ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් පිළිගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනා කරන ප්‍රතිපත්තියක් රට තුළ තිබේද? Safe and Environmentally Sound Plastic Waste Management Policy එකක් රට තුළ තිබේද? නොයසේ නම් ඒ මන්ද? පසුභාවිත ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීයකරණය සඳහා ඇති ක්‍රමෝපායික සැලැස්මක් Strategies to Reuse, Refill and Repair of Plastic Products රජයේ විසින් අනුමත කර තිබේද? තිබේ නම් ඒ කවරේද? නොමැති නම් ඒ මන්ද? පයිතාම ගෞරවයෙන් ගරු පරිසරය සම්බන්ධ ඇමතුමාගෙන් මේ වැදගත් ප්‍රශ්නය මතු කරනවා.
මුලාසනාරූඪ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු කේලිය රඹුකැල්ල අමාත්‍යතුමා මේ විෂය පතය භාරගත්තේ පසුගියදා. එතුමා අද දින මේ අවස්ථාවට සහභාගී වෙලා නැහැ යොදාගත් කටයුත්තක් නිසා. ඒ නිසා උගත් අපේ මිත්‍ර මහාචාර්ය චරිත ඊරත් මහතාගේ ප්‍රශ්නෙට පිළිතුර ගරු ඇමතිතුමා විසින් නුදුරු දිනයක ලබා දෙයි.
ඒ බොහොම ස්තුතියි. සභාව කල්තබන වාසයේ ප්‍රශ්න අංක 2 ගරු අකිල ඉල්ලවල මැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, මගේ ප්‍රශ්නය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමග විවිධ සමාගම් ගිවිසුම් ගත වී අන්තර්ජාලය හරහා ගෙන්වනු ලබන කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ලංකාව තුළ බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබයි. පසුගිය කාලය තුළ මේ භාණ්ඩ බෙදා හැරීම ඉතාමත් සාර්ථකව ස්පීඩ් පෝස්ට් හරහා සිදු කර ඇත. මේ මගින් මිලියන ගණනක ආදායමක් තැපැල් දෙපාර්තමේන්තුව ලබා දී ඇත. නමුත් දැනට මෙම භාණ්ඩ බෙදා හැරීම සේවාව ඔවුන් විසින් නවතා දමා ඇත. පරිණි ප්‍රශ්නය, මෙම භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධව තැපැල් දෙපාර්තමේන්තුව සේවක සංගම් මගින් විරෝධතා දැක්වීමට හේතු වූ කරුණු කවරේද? එම කරුණු සම්බන්ධව තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය කුමක්ද? මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍ය තැපැල් බෙදා දීම ඉතාමත් අවම වශයෙන් පවතින තත්ත්වයක් තුළ මෙම භාණ්ඩ බෙදා හැරීම සඳහා අවස්ථාව ලබා දීමට ඇති බාධාව කුමක්ද? මෙම සමාගම් මගින් දැනටමත් තැපැල් දෙපාර්තමේන්තුවට තැන්පත් කර ඇති මුදල් ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන්නේද? මෙම සමාගම් නැවත මෙම සේවාවන් ආරම්භ කිරීම සඳහා කටයුතු කරන්නේද? මෙසේ නම් එහි වර්තමාන ප්‍රගතිය කුමක්ද? ගරු නියෝජක කතානායකතුමනි, මම හිතන්නේ මේ කුඩා ප්‍රමාණයේ භාණ්ඩ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඇමසන් වගේ ඔන්ලයින් වලින් ආඩර් කරන භාණ්ඩ. ඒතකොට සාමාන්‍යයෙන් අපේ රටට සුමානයක් මාසයක් වගේ කාලයක් තුලදී මෙවැනි පාසල් 20,000 30,000 අතර ප්‍රමාණයක් ලංකාවට එනවා. ඒ කියන්නේ සියලුම ආයතනවල සමූහයක් හැට ගත්තොත් එහෙම. නමුත් මේ තුල මේ ආයතන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවම මම හිතන්නේ ඕනම භාණ්ඩයක් ඉතාමත් ඉක්මනටම ලංකාවේ ඕනම ස්ථානයකට බෙදා හැරීමේ සේවාව පහසුකම තියෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව. ඒතර මෙහි විශේෂත්වය වන්නේ ස්පීඩ් පෝස්ට් කියන ක්‍රමවේදය තමයි. සාමාන්‍ය තැපැල් බෙදා හැරීමට වඩා ඉතාමත් ඉක්මනින් පාරිභෝගිකයා වෙත භාණ්ඩ ලබා දීමට කටයුතු කරන්න. නමුත් මේ අවස්ථාවේදී මේ සමාගම් තැපැල් දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වෙලා කටයුතු කරගෙන යනකොට මේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන මේවා නවත්වනවා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ කතා කරන්නේ මාසෙකට රුපියල් මිලියන 6ක් 7ක ආදායමක් නැති වුණු අවස්ථාවක තමයි මේ කතා කරන්නේ. ඒ සමහර සමාගම් ගිවිසුම්ගත වෙලා තියෙනවා ග්‍රෑම් 100 දක්වා ග්‍රෑම් 200 දක්වා නිවැරදිව ග්‍රෑම් 200 දක්වා පාසල් සඳහා රුපියල් 150ක් ගෙවන්න එක පාසලක් සඳහා. ඉතින් නමුත් මේ වගේ බලනකොට 20,000ක් 30,000ක් සමහරකට ඒක නිවැරදිව ඒ කටයුත්ත වෙනවා නම් එම ආයතන විසින් තවත් ඊට වඩා භාණ්ඩ ලංකාවට එවීමේ අවස්ථාවක් තියෙනවා. පාසල් එවීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් මේ සියලු දේවල් මේ අපිට නැති වෙනවා. මේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙවැනි පටු ක්‍රියාමාර්ග ගැනීම තුළින් ඒ රටට ලැබෙන මුදල්, මොකද මේ මුදල් රුපියල් නෙමෙයි, මේවා ඩොලර් වලින් ලැබෙන්නේ. මේ පිටරටින් ඉඳන් එන මුදල්. ඉතින් මේ මුදල් අපි නවත්තන්න හදනවා නම් මේ මුදල් අවස්ථාවේ ඩොලර් වල අවශ්‍යතාවයේ තීර අවස්ථාවක මම දැන් මේක ලොකු අපරාධයක් රට කරන. ඉතින් මේ පිළිබඳ ගරු ඇමතිතුමාගේ අදහස මම විමසමි.
ගරු මාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමා, ඉතා වැදගත් අදහසක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම මේ පිළිබඳ විශේෂ බාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ අනුව එය උත්සවයක් තියලා ආරම්භ කළා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ පුදුම අවාසනාවක් තියෙනවා. මේ ගතානුගතික ලෙස සිතන වෘත්තීය සමිති සංවිධාන විසින් මේ රට පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳ අබමල් රේණුවකවත් අවධානය යොමු කරන්නේ. මේ තියෙන සමස්ත ගෝලීය තත්ත්වය තුළ අලුත් විධික්‍රමයන් සොයාගෙන අපේ රටේ ආදායම් මාර්ග රාජ්‍ය ආයතන ඉහළ නඟවා ගත්තේ නැත්නම් මේවා සියල්ල වැසිලා යනවා පමණක් නොව අපේ රට පත්වෙලා තියෙන තත්ත්වය තුළ තව අඟලක්වත් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. ඒට හේතුව තමයි ගරු කතානායකතුමනි, අපි දැනට හිර වෙලා තියෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක්. ඒ 36න් මේ ණය ප්‍රතිසකසුම් කරන්නේ යටතේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරි අවුරුදු 5 තුල 5 6 තුලදී 137යි. මේ ණය වලින් 151ක් ඉදිරි අවුරුදු 6යි 20යි අතර ලංකාව ගෙවන්න ඕනේ. 112ක් අවුරුදු 20කින් පස්සෙත් ගෙවන්න තියෙනවා. අපි ඉන්නේ 2023. 2033, 43, 2050 දක්වත් කවුරු මේ රටේ ජනාධිපති වුණත්, කවුරු මේ රටේ මුදල් ඇමති වුණත්, කවුරු ඇමති මණ්ඩලයේ හිටියත්, කවුරු පාර්ලිමේන්තුවේ හිටියත් ලංකා ආණ්ඩු වශයෙන් මෙකී වගකීම ගෙවන්න ඕනේ. මේ ගෙවන්න බැරි නම් විදේශ ණය හිමියෝ තවදුරටත් ණය ආධාර දෙන්නේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව කිසි කෙනෙක් දෙන්නේ. ඒ ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න බැරි වුණොත් මේ දෙසැම්බර් වෙනකොට තාම වෙලා නැහැ. එතකොට අපි ලෝකෙට නිකුත් කරන ණයවර ලිපි කවුරුත් පිළිගන්නේ. පිළිගන්නේ නැති වුණොත් අපිට තෙල් නැහැ. තෙල් ගේන්න බෑ. අපිට ගෑස් නැහැ. අපිට බේත් නැහැ. අපිට මෝටරත් අමතර කොටස් මෝටර වාහන මුකුත් නැහැ. අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල සමහරකුත් නැහැ. මේ සඳහා දේශපාලන කිසිදු උත්තරයක් නැහැ. ජාතික වශයෙන් අලුත් අලුත් විදියට හිතලා ඒ සඳහා ක්‍රමවේද පාවිච්චි කරලා අපිට මේ ණය ගෙවන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න ඕනේ. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවටත් තියෙනවා රජයේ ආදායම් වැඩි කිරීම සඳහා දායක වෙන්නේ. ඒ සඳහා අලුත් ක්‍රම හොයාගන්න. ඒ අනුව අපි ආරම්භ කළා මේ උත්තරේ පළවෙනි කොටසට උත්තරේ. මේ භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති විරෝධයට හේතු ඔවුන් දක්වලා තියෙන්නේ වෘත්තීය සමිති වෙනත් පාර්ශ්වයක් මැදිහත්ව මෙරටට භාණ්ඩ ගෙන්වීමෙන් ඍජුවම තැපැල් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත විදේශ තැපැල් අහිමිවීමත් ඒ අරහා විදේශ විනිමය මෙරටට ලැබීම සිදු නොවන බව ඒ වෘත්තීය සමිතිවල එක මතයක්. දෙක, රේගු පරීක්ෂාවෙන් පසු එම ආයතන විසින් ඔවුන්ගේ පරිශ්‍රයක් වෙත ගෙන ගොස් භාණ්ඩ මත මෙරට ලිපිනේ ඇලවීම සිදු කරන අතරතුරුදි කාලයේදී මෙම භාණ්ඩ තුළට තහනම් භාණ්ඩ ඇතුල් කිරීමේ අවස්ථා පැවතිය හැකි බව. මේ කරුණ සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිවරය ඇතුළු උසස් නිලධාරීන් දක්වන අදහස මෙයයි. තැපැල් දෙපාර්තමේන්තුව මගින් මෙරට තුළ බෙදීම සඳහා භාර නොගත්තද මෙරටට අතරමැදියන් අරා ලැබෙන මාර්ගගත වෙළඳ පොළ හරහා උවමාරු වන භාණ්ඩ පුද්ගලික අංශයේ කුරියර් ආයතන හරහා සිදු වෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේ එම රටවල් විසින් ඒ රටේ තැපැල් කාර්යාලවලට භාර දෙන භාණ්ඩ පමණයි. මේ කාරණය ශ්‍රී ලංකා තැපැලින් පාලනයෙන් බැහැරව සිදුවන අන්තර්ජාතික තත්ත්වයක්. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කර ගැනීම සඳහා ඉහළ විභවයක් සහිත කුරිය බෙදාහැරීමේ වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම ඉලක්ක කර ගැනීමෙන් කටයුතු කළ යුතු බව නිරීක්ෂණය කරමි. ප්‍රශ්න අංක 3, මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍ය තැපැල් බෙදීම ඉතාම අවම වශයෙන් පවතින තත්ත්වයක් තුළ මෙම භාණ්ඩ බෙදාහැරීමට අවස්ථාව ලබා දීමට ඇති බාධාව කුමක්ද? එකම බාධාවයි මේ වෘත්තීය සමිති විරෝධය හැරුණකොට වෙන බාධාවක් නැහැ. නමුත් නීතිපතිගේ එකඟතාවය ලබා ගන්න කියලා මම තැපැල්පතිවරයාට නියම කළා තිබෙනවා. ප්‍රශ්න අංක 4, මේ සමාගම මගින් දැනටමත් තැපැල් දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති මුදල් ඔවුන් වෙත ආපසු ලබා දීමට කටයුතු කරන්නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ निराකරණය වෙන්නේ නැත්නම් අපි ආපසු ගෙවනවා. ඔවුන්ගේ ඉල්ලීමක් ලැබුණොත්. ප්‍රශ්න අංක 5, මේ සමාගම සම නැවත සේවාව ආරම්භ කරන්න කටයුතු කරන්නේද? නෛතික වශයෙන් බාධාවක් නොමැති බව නීතිපතිතුමාගෙන් තහවුරු කර ගැනීමෙන් පසු නැවත එම සේවාව ආරම්භ කළා. අර මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි ඉහළ ඉපිවුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වර්තමාන ප්‍රගතිය නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු යොදලා තියෙන එක තමයි දැනට තිබෙන්නේ. ඒ සමගම මං කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් ඉතාම වගකීම් සම්භාරයක් දරන නිසා මේ තැපැල් දෙපාර්තමේන්තුවේ මේ තියෙන සම්ප්‍රදායික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළොත් ඒ අය පිළිබඳ වගකීම් මේ දේශපාලන පක්ෂ සහ සංවිධාන විසින් දරාගත යුතු වෙනවා. මම විෂය භාර අමාත්‍යවරයා ලෙස ඉතා පැහැදිලිව කියනවා, මම මේ තනතුරේ ඉන්න තාක් කල් කිසිම තැපැල් කන්තෝරුවක් වහන්න දෙන්නේ නැහැ. එතකොට නුවරඑළිය තැපැල් කන්තෝරුවට කුමක්ද සිද්ධ වෙන්නේ? අතිගරු ජනාධිපතිතුමා ඒ අවස්ථාවට සහභාගී වුණා නුවරඑළිය සංවර්ධන කමිටුවට. ඊට ප්‍රථම මං කීප විට නුවරඑළිය තැපැල් ස්ථානයේ නරඹලා තියෙනවා. ඒ දිරා වැටිලා ගරා වැටිලා එහි වතුර බේරෙනවා. කාන්දු වෙන තැන්වලට භාජන තියලා තියෙනවා. ගිහිල්ලා බලන්න. ඒක අලුත් වැඩිය කරන්න කිසිම මුදලක් නැහැ. මොකද තැපැල් දෙපාර්තමේන්තුව පාඩුවට යන්නේ. කෝටි ප්‍රකෝටි ගාණක් පාඩු. පාඩු විඳින ආයතනයකට ඉස්සර භාණ්ඩාගාරයේ මුදල් දෙනවා. දැන් භාණ්ඩාගාරයට එහෙම දෙන්න මුදල් නැහැ. ඔබතුමා හොඳටම දන්නවා 2022 අවුරුද්දේ රජයේ මුළු බදු ආදායම බිලියන 1751යි. 1.75යි. එයින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පහ විශ්‍රාම වැටුප් ගෙව්වා බිලියන 1265. 72%. සමෘද්ධි ඇතුළු සානාධාර ගෙව්වා 506. 28%. මුළු බදු ආදායම 1751 ඉවරයි. පිච්චියක්වත් ඉතුරු වෙලා නැහැ භාණ්ඩාගාරයේ ඇතුළේ 2022 ටික ගෙව්වහම. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ ඔළුව අරගෙන එතන තියෙන බිත්තියේ ගැහුවත් ඒ මනුස්සයාට කරන්න දෙයක් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පා විශ්‍රාම වැටුප් ගෙවලා සමෘද්ධි ලාභීන්ගේ හා අනිත් ස්ථානාධාර ටික ගෙව්වට පස්සේ මේ එකතු වෙච්ච සල්ලි ප්‍රමාණය නැහැ. ඒත් ගත්ත ණය සඳහා පොලිය අනිවාර්යෙන් ගෙවන්න ඕන. 2022 1565 බිලියන ගෙවලා තියෙනවා ණය පොලිය ණයට අරගෙන. ප්‍රාග්ධන වියදම් දරලා තියෙනවා 715ක් ණයට අරගෙන. මේක තමයි ඇත්ත. මේ ඇත්ත මේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය වගකීම් කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කරලා තියෙන පොතේ තියෙනවා. ඒ පොතේ තියෙන එක තමයි මම කියන්නේ. මම කියන්නේ මේ තත්ත්වය ගැන මේ පාර්ලිමේන්තුව වෙන ඔක්කොම නතර කළා. මේක ගැනයි කල්පනා කරන්න ඕන. එහෙම තියෙද්දි මේ පටු දේශපාලන පක්ෂ කරන හා සංවිධාන හා වෘත්තීය සමිති කරන ක්‍රියාව නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නොකළොත් නැවත වතාවක් මීට අවුරුද්දකට පෙර තිබුණ තත්ත්වය අනුව නැවෙනවා වරායට තෙල් අරන් නැව නිදාස් කරගන්න බෑ. නැවෙනවා ගෑස් අරගෙන ගෑස් එළිය ගන්න බෑ. පරිප්පු නැව, පෝර නැව, අල ලූණු නැව් එකක්වත් රට ඇතුළට ගන්න බෑ. අමතර කොටස් යන්ත්‍ර සූත්‍ර රසායනික ද්‍රව්‍ය බොකුත් නැහැ. යන්ත්‍ර සූත්‍ර උපකරණ නැහැ. කාටද පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකට හරි පක්ෂ නායකයෙක්ට හරි කියන්න පුළුවන්ද? නෑ, එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ. අපි බලාගන්න. ජාත්‍යන්තර මූල්‍ය අර මුදලක් ඕනේ නෑ. ලෝකයේ කියන විදිහට අපි නටන්නේ. අපිට තෙල් දෙන්න ඕනේ. අපිට එල්සි නැත්තම් ඒකට කරන්න දෙයක් නෑ. එහෙම කියන්න පුළුවන්ද කතානායකතුමනි? බෑ. ඒක නිසා අලුත් ක්‍රමවේද වලින් කොහෙන් හරි මේ රටට ඩොලර් හොයාගන්න ඕනේ. ඒ නිසා තමයි නුවරඑළිය තැපැල් කාර්යාලයට විදේශ ආයෝජකයෙක් එනවනම් සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරක හෝටලයක් සඳහා මේ ස්ථානය දීලා ඊට වඩා හොඳ නවීන පහසුකම් සියල්ල සහිත නුවරඑළියට තැපැල් කාර්යාලයක් අපි ලබා දෙනවා. ඒ නිසා රට ඇතුලේ තියෙන එකම තැපැල් කාර්යාලයක්වත් වහන්නේ මේ වෘත්තීය සමිති මේ දේශපාලන ක්‍රියාපිළිවෙත තවදුරටත් පාවිච්චි කරන්න එපා. මොකද කවදාක්වත් විදේශ ආයෝජකයෝ මේ රටට ගේන්න බැරි වෙනවා. ඒක දැනට වෙලා තියෙනවා කතානායකතුමනි. ඉන්දියාවට විදේශ ආයෝජක යනවා, මැලේසියාවට යනවා, සිංගප්පූරුවට යනවා, චීනෙට යනවා, ඩුබායි වලට යනවා, ඕමාන් වලට යනවා, සෞදියට යනවා. මේ ලෝකෙ හැමතැනටම යනවා, ලංකාවට එන්නේ නැහැ. ලෝකෙ උතුම් රට කියලා මේ වගේ නොදියුණු මානසිකයක් තියෙන දේශපාලන සටන් ව්‍යාපාරයක් ගෙනියනවා නම් එවැනි අයට රටක් කරන්නත් බෑ, තියෙන රට විනාශයෙන් බේරගන්නත් බෑ. ඒ නිසා ඉලක්කම් එක්ක කතා කරන්න, ඉලක්කම් නැතුව මේ දොඩවන දෙදවිල්ල තුල කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම බුද්ධිමත්
තැපැල් සේවකයන්ගෙන් සියලු දෙනාගෙන් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. ඔබතුමාගේ ප්‍රශ්නයට අතිරේකව රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් දැන් මේ ව්‍යාපෘතිය නතර වීම මොනතරම් අපරාධයක්ද? ඒ නිසා තැපැල් කන්තෝරු හරහා එන බඩු විතරයි අපිට එන්නේ. ඒ තැපැල් කන්තෝරු හරහා එන රටවල් එක්ක මේ ගිවිසුම ඇත්තෙත් නැහැ. වෙන සමාගමක් එක්ක ගිවිසුම අත්සන් කළා, ඒකටත් විරෝධය දක්වනවා නම් මෙහෙම පටු මානසිකයක් යටතේනම් කටයුතු කරන්නේ. එතකොට ජනතාව කියයි මේ තැපැල් දෙපාර්තමේන්තුවත් අර දුම්රියට දැන් කියනවා වගේ මේක පුද්ගලීකරණය කරන්න කියලා. ඒක නිසා ඒ තැනට ගෙනියන්න එපා. තැපැල් දෙපාර්තමේන්තුව අවශ්‍ය වෙනස්කම් කිරීම සඳහා සාධාරණ සහයෝගයක් ලබා දෙන්න. එතකොට එක තැපැල් කන්තෝරුවක්වත් වහන්න වෙන්නේ නැහැ. නුවරඑළිය තැපැල් කන්තෝරුවත් වහන්නේ නැහැ. ඊට වඩා නවීන පාසුකම් සහිත ඉතාම හොඳ තැපැල් කාර්යාලයක් ඒ නුදුරින්ම තනා දෙන බව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මට ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මම රටේ රාජ්‍ය නායකයා කියන දේ පිළිගන්නවා. එතුමා එක තැපැල් කන්තෝරුවක්වත් වහන්නේ නැහැ කිව්වොත් වහන්නේ නැහැ. තියෙන එක වෙනුවට තියෙන තැන මාරු වෙන එකත් කරන්න බැරි නම් මේ රටේ තියෙන ප්‍රශ්නේ විසඳන්න ඩොලර් හොයාගන්න ක්‍රමයක් මේ අය කියන්න ඕනේ කියන එක සඳහන් කරන්න ඕනේ. රයිට්.
බොමිසිතිකරු අමාත්‍යතුමනි, අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30ට යළි රැස්වේ.